තවත් ප්‍රශ්නයක් තියෙනවා. හිත වීතියක් කියන්නේ කුමක්දයි පහදා දෙන්න කියලා. මේක ගැඹුරු ප්‍රශ්නයක්. අභිධර්මයේදී තියෙන ප්‍රශ්නයක්. හිත පිළිබඳව විග්‍රහ කරනකොට විශේෂයෙන්ම මේ චිත්ත වීති පිළිබඳව දැනගත යුතුයි. අපි හිත කියලා අපිට පෙනෙන මට්ටමින් වැටහෙන මට්ටමින් හිතේ යථා ස්වභාවය දැනගන්න ඕනේ. මේක සර්වඥ ගෝත දහම් ප්‍රශ්නයක් වෙයි තියෙන්නේ. උත්‍රා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කුඩි පෙන්න පුදී මහා ප්‍රාඥ ශරීරාන්තුරු විග්‍රහ කිරීමේ දක්ෂතාවයේ පාරමිතා බලයෙන් ලබලා තිබෙච්ච නිසා උන්වහන්සේට හැකියාවක් තිබුණා ඒ මාත්‍රකාව වශයෙන් දෙන සුළු දේ විග්‍රහ කරලා පෙන්නන්න. මේ නිසා මේ චිත්ත වීති ක්‍රමයක් හටගන්න හැටි. එක එක සත්‍යයකට එක මොහොතක ඉතාම සුළු මොහොතක හට ගන්නවා නම් දැනීමයි ඇහිම ඒ වගේ පිළීම ගඳ සුවඳ දැනීම මේවා එක සැරේ වෙනවා වගේ වෙනුණාට එක සැරේ මේ දෙකක් එකට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේක සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය මනසකින් සාමාන්‍ය හිතකින් දැකලා අපිට තේරුම් ගන්න හැකියාවක්. මේක ලෝත්‍රා බුදුරජාන් වහන්සේගේ මහා අනාවරණ ඥානෙට සර්වඥතා ඥානෙට ගොදුරු වෙලා දැකපු දෙයක්. හේතුකින් තමයි හිත පිළිබඳ විග්‍රහය පෙන්ලා තියෙන්නේ. යම්කිසි අපි දැකලා තියෙන බුදුරැස් වලල්ල කියන යම්කිසි පාට හයකින් හරි පහකින් හරි කොම්බු කොම්බු හැඩයට හදලා තියෙන එක්තරා වර්ණ රෝදයක්. මේක කරකවනකොට එක එක විදිහ රැස් විහිදෙනවා වගේ අපිට පේනවා. දැන් අපිට කිව්වොත් යම්කිසි කෙනෙක් එහෙම වලල්ලක් හදලා ඒක කරකවන පුංචි මෝටරේ කියන කරකවන පුංචි යන්ත්‍රයකට ඒක දමලා විදුලිය දීලා මේක කරකෙව්වා. අර රෝදේ හයියෙන් කරකෙයි. අපි ඒ රෝදේ පිටින් පුංචි හිලක් හදලා හිටන් තව කාඩ්බෝඩ් එකක් තියෙනවා. අපි ඒ හිලෙන් බලනවා රෝදේ දිහා. අපි ඔක කරකවන්නේ නැතුව අර මෝටරේ විදුලිය දීලා කරකවන්නේ නැතුව අපි ඇඟිල්ලෙන් හිමින් හිමින් අර රෝදේ කරකවනවා ටිකෙන්. දැන් අර හිලෙන් අපිට පේනවා එක එක වර්ණ එක එක මොහොතේ රතු පාට ආවා ඒක යනට ආශරයක් නිල් පාට ආවා ඊට පස්සේ ආයි කහ පාට ආවා ආයි සුදු පාට ආවා ඉතින් රෝස පාට එක එක පාට එන හැටි පේනවා. දැන් පාට වෙන වෙන අපිට හඳුනාගත්ත හැටි අර බොහෝම හිමින් කරපොරක ඊට පස්සේ අපි මොකද කරන්නේ අර විදුලියේ දීලා වේගෙන් අර කවම කරකෙන්න හදලා මුදිරස් වලල්ලකින් කවම කරකෙන්න හදලා අපි අර හිලෙන් බලනවා පාට කොහොමද කියලා. අපිට පුළුවන් ද එක පාටක්වත් හොයාගන්න. ඕන් සතු පාට ගියා, ඕන් කහ පාට ගියා, ඕන් නිල් පාට ගියා එහෙම හිතාගන්න වෙලාවක් තියෙනවා. හැබැයි පාටක් පේන්නේ නැත්තේ. අර ඔක්කොම මිශ්‍ර වෙච්ච එකේ එක පාටක් පේනවා අර කඩකිර වලල්ලේ. හැබැයි සතු පාටද කහ පාටද කියලා ඒ જાතිය වෙන් කරන්න බැහැ. මේ වගේ හිතේ අදි වේගවත් ක්‍රියාකාරීත්වයේ මේ පෙනීමයි මේ ඇහිවයි මේ ගඳ සුවඳ දැනීමයි මේ රස දැනීමයි මේ හිතීමයි මේ ආදී වශයෙන් මේ ස්පර්ශයයි කියලා මේ විදිහ එකින් එක වෙන්වෙන් කරලා එක මොහොතක වෙන්න මේකයි ආවේ වොන් ඊළඟ මේකයි ආවේ කියලා වෙන් කරන්න බෑ. අදි වේගවත් චිත්ත ක්‍රියාවලිය මේ ඔක්කොම එකට වෙනවා වගේ බොදේකට වැටහෙනවා. ඔන්නේ වැටහිර බොදේ තමයි අපිට හිත කියලා පේන්නේ. අපි දකින්නේ අපි දක්ෂ නැහැ. හිතක සූක්ෂම අවස්ථාවක් ක්‍රියාත්මක වෙන්නේ මොන විදිය ක්‍රියාදාමයක් සිද්ධාන්තයක් තුලින්ද කියලා දකින්න. මේ හිත පිළිබඳ අති සූක්ෂම ඥානියක් අනාවරණ ඥානිති ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ තමයි. මේ හිතක තියෙන අති සූක්ෂම ක්‍රියාවලිය ඒකක දකින්න හැකියාවල වේ. එතකොට තමයි දකින්නේ මේ හිතක් කියන්නේ හටගන්නේ එක මොහොතක එක චිත්තක්ෂණයක්. චිත්තක්ෂණ දෙකක් එක මොහොතක හටගන්නේ නැහැ කියලා උන්වහන්සේ දකිනවා. මේක කිසි කෙනෙකුට දකින්න බෑ. සමහර භාවනා පන්තිවල පෙන්නා චිත්තක්ෂණ දකින්න භාවනා කරන්න කියලා. දැන් ලෝත්‍රා බුදු විලා චිත්තක්ෂණ දකින්න වෙන කරන්න දෙයක් නැහැ. අනික කෙනෙකුට ඒක දකින්න බෑ. හැවටෙනවා නිසා. ඉතින් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මෙන්න මේ විදිහට අදි වේගවත් ක්‍රියාත්මක කරන මේ චිත්ත වේගී. අතුරු කණක් ගහන තරම් මොහතකදී. කෝටි ලක්ෂයෙන් පංගුවක් තරම් ඉතාම මාත්‍රේ. මේක චිත්තක්ෂණය හටගෙන විඳිලයක්. එතකොට ඊළඟ චිත්තක්ෂණේ. ඒක විඳිලයක්. මෙන්න ඒක ගෙවිල යනවා. එතකොට ඊළඟ චිත්තක්ෂණය මතු වෙනවා. ඒක ගෙවිල යනවා. ඔන්නේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කොහොමද කියලා සර්වත්‍ය රාඥානි ඇති නිසාම බුදු පියාණන් වහන්සේ දකිනවා. මේක චිත්ත වීති නියමයක් අනුවයි සිද්ධ වෙන්නේ. ඒ වීති නියමයේ කැඩෙන්නේ. ඒ නිසා උන්වහන්සේ වෙන්නා මේ ඇහැට රූප මාත්‍රයක් පේනකොට ඔය විලාදී චිත්ත නියමී චක්කුද්්වාරිය මුල් කරගත්ත චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක් ගිහිලා ඉවර වෙලා ඊළඟට ඉන්නේ කවදා හරි. එනවා නම් ඉන්නේ එහෙමයි ඉන්නේ. කවදා හරි නෙවෙයි ඊළඟ මොහොතේ ඉන්නේ එහෙමයි. ওই දෙකක් එකට එන්නේ. පේන විලාදේ ඇහෙන්නේ නැහැ, ඇහෙන විලාදේ පේන්නේ නැහැ, පේන විලාදේ ගඳ සුවඳ ඇහෙන්නේ නැහැ, ඇහෙන විලාදේ එකකට එකයි. නමුත් අධිවේගවත් ක්‍රියාවලින් නම් මේ සියල්ල එක සැරේ වෙනවා වගේ රැවටෙනවා. රැවටුම තමයි යථාර්ථයේ වෙන්නේ බුදුරජාණන් වහන්සේ. මෙන්න මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ ක්‍රියාදාමයේ තිබෙන මේ චිත්තක්ෂණ යම් කිසි රටාවකට ගොඩනැගිලා ගෙවිල යන ආකාරයේදී පෙන්වපු දෙයක් තමයි එකින් එක ద్వාරයකට ආරවුණක් එනකොට චිත්ත වීති ක්‍රමයකට ගොඩනැගිලා ගෙවිල යන්නේ. චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක් හැටියට මේ චිත්තක්ෂණ මේ වීතියක් ගොඩනැගිලා ගෙවිල යන ක්‍රම රටාවක් තියෙනවා. ඊට පස්සේ මේ චිත්තක්ෂණ ධාරාවෙන් දර්ශනය මුල් කරගත්ත ඇහැට ගත්ත චක්කුද්්වාරයේ මුල් කරගත්ත චිත්ත වීතිය ගියන මනෝද්වාර චිත්ත වීති තුනක් ගිහිල්ලා තමයි තව එකක් යන්නේ. අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා එකට කියනවා. මෙන්න මෙහෙම චිත්ත නියමයක් තියෙනවා. මේක සාමාන්‍ය කෙනෙකුට දැකලා හිතලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් ධර්මයේ කෙරෙහි විශ්වාසයක් ඇතුළු මේ න්‍යාය ධර්මයක් වැටෙන ක්‍රමයක් තියෙන නිසා ඒ අනුව මේක විග්‍රහ කරන්න පුළුවන්. අපි මේක අන්නේ දැකලා කියනවා නෙමෙයි. ඒ න්‍යාය ධර්මයක් වැටහිලා කියන්න පුළුවන්. මේ න්‍යාය ධර්මය වටහා ගන්න පුළුවන් එකක්. ඇහැකට රූප මාත්‍රයක් අරමුණු වෙනකොට රූපයක් අරමුණු කරන්න බෑ ඇහි. වර්ණ මාත්‍රයයි පුළුවන්. කන්ට ශබ්ද මාත්‍රයයි අරමුණු කරන්න පුළුවන්. අපි ශබ්ද බින්දයක් හැටියට ගන්න වචනයක් අකුරක ශබ්දයක් එහෙම ගන්නේ ඒවා පිළිබඳ මතක සටහන්. ශබ්ද මාත්‍ර පිළිබඳ අතීත මතක සටහන්. දැන් මේක ඉස්සෙල්ලා තේරුම් අරගෙන මේ චිත්ත විද්‍ය හොරා ගන්න ඉතින් අපි ගැඹුරු තැනක් මෙතන ඒකයි කියන්නේ. අම්මා කියලා කිව්වා. මොකක්ද ඇහුණා? අම්මා කියලා පදයක් ඇහුණා. ඇහුණා. කොහාටද ඇහුණේ? කනට ඇහුණා. දැන් මෙයාගේ පවුලුගෙන උත්තරේ. අම්මා කියලා ඇහුවේ කොහෙන්ද කණි? කියලා කියන්නේ. දැන් අපි මෙහෙම අහනවා. ඔබ තෝරලා දෙන්නයි මෙහා. අම්මා කියන වචනේ කියනකොට අක්ෂර ශබ්ද කීයක් කියවුණාද කියලා. අක්ෂර ශබ්ද තුනක් කියවුවා. ආයන ශබ්දයක් ආවා. අල්මයන ශබ්දයක් ආවා. මායන ශබ්දයක් ආවා. දැන් ওই ආයන ශබ්දේ, අල්මයන ශබ්දේ, මායන ශබ්දේ ඔක්කොම කණින් ඇහුවා. අපි මේ පදයක් කණින් ඇහුවා නම් ඒක හරිය අහන්නේ. එයා ආයන ශබ්ද එනකොට අල්මයන ශබ්ද කණේ තිබුණා. අල්මයන ශබ්ද එනකොට ආයන ශබ්ද කණේ තිබුණා. මායන ශබ්දයේ කනට ඇහෙනකොට ආයන ශබ්දයේ අල්මායන ශබ්දයේ කනේ තිබුණා. ගෙවිලා ගිහිල්ලා. එන කනට හැකියාවක් නැහැ ශබ්ද ගැප් කරගෙන තියාගන්න. ආවා ගියා. මාත්‍රේට මාත්‍රය ශබ්ද මාත්‍රය. ශබ්ද ක්‍රියා මාත්‍රේට ශබ්ද දැනීම මාත්‍රය. ඔච්චරයි. එන ආයන ශබ්දයේ මාත්‍රය ආවා ඒක ගෙවුණා. දැන් ඒක අතීතයි. අතීත ශබ්දයක්. අල්බයින් සද්දයෙන් ඒකත් ගෙවිලා. ඒකත් ඊළඟට පිටවපු අතීත සබ්. මායන් සද්දියාව ඒකත් ගෙවිලා. හිත මෙහැයින් පිටවපු අතීත සබ්. දැන් ඇහැට පුළුවන් කනට පුළුවන්කමක් නැහැ අතීතය ආවර්තන කරන්න. ඒක කරන්නේ මනසෙන්. මනසෙන් අතීතය ආවර්තන කරනකොට දකින්න ආසන්න අතීතයේ තියෙන. අයින සද්දයක් ආවා ගෙවුණා. ඊට පස්සේ අල්බයින් සද්දයක් ආවා ගෙවුණා. ඊට පස්සේ මායන් සද්දයක් ආවා ගෙවුණා. මෙන්න මේ වැලට ආව ශබ්ද තුනක්. මේ ශබ්ද තුනෙන් හැඟෙව්වේ අම්මා කියන පදේ ඉතල අහලා තිබුච්චා. අහලා තිබුද්ද එනවා අපි නිගමනය කර ගන්නවා. මෙන්න මේකට කියන අම්මා කියන පදේ කිව්වා. මං අම්මා කියලා ඇහුවා. දැන් අහපු එකද හිතපු එකද මේ කියන්නේ? අහපු එක කියලා ඇවතු. කනින් නෙවෙයි අහපු හිතෙන් ගොඩනගපු එකද මේ කියන්නේ? කන් දෙහෙල් තියෙන ආයු ශබ්ද මාත්‍රය, අල්මයන් ශබ්ද මාත්‍රයයි, මායන් ශබ්ද මාත්‍රයයි. අල්ම අයන ශබ්ද මාත්‍රය ආවා ගෙවුණා. කණි නෑ ඒක. ඒක කණි තිබුණා නම් එකක්වත් වචන ඇතුල ලගන්න බෑ. තුන් දෙන්නෙකුට කියනවා උඹ අයන්න කියපන්. ඒ කියනකොට උඹ අල්ම අයන්න කියපන්. එතනම අනික මා අයන්න කියපන්. තුන් දෙනා එක සැරේ එකෙනෙක් අයන කියනවා අනිත් දෙනා අල්ම අයන්න කියලා අනික දෙනා මා අයන්න කියලා ඒකයි. දැන් මොකද කිව්වේ කියලා. දැන් තෝරයි. ශබ්ද තුනම එක සැරේ කන්ට වැදුනා නම් එහෙම ආයන සද්දේ, අල්මයන් සද්දේ, මායන් සද්දේ කලවම කල්ට ආවනම් එහෙම පදේ තේරෙන්නේ නැහැ. ශබ්ද බොඳයක් විතරයි එක බාර බස් ගාලා හිට ගන්න. එහෙනම් එකින් එක ආවා ගියා ආවා ගියා ආවා ගියා මෙන්න මේ ක්‍රියාදාමයන් නිසා. කන එක ශබ්දයක්වත් තියාගන්නේ නැති නිසා. ගත්ත සද්ද මේ මොහොතේ ආවා ඒ හේතුඵල ක්‍රියාත්මකව විවර වුණා. මතක සටහනක් දැන්පත්. ඔන්න ඔය ආකාරයෙන් ඇති වුණ මතක සටහන් මාලාව බලසින් අරගෙන. ගත ඒකෙන් හදාගත්ත එක තමයි පදේ. කනින් අහලා නැහැ. දැන් කනින් ශබ්ද අහලා තියෙනවා. පද අහලා තියෙන හිතේ. පද ගොල්ලලා තියෙන හිතේ. මෙන්න මේ වගේ දෙයක් මෙතන සිද්ධ වෙන්නේ. ඔන්න වගේ ඊටාම සුළු මාත්‍රය තුළ ඇති වෙන්නේ. ශබ්ද කම්පන මාත්‍රය ඇති වෙන්නේ. චිත්ත වීතියක් කියලා හිතන් චිත්තක්ෂණ 17ක ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා කියලා දැක්ක බුදුරණන් වහන්සේ. හරි ගැඹුරු එක කම්පන මාත්‍රයක් එනකොට රූප කම්පන හෝ ශබ්ද කම්පන ගන්ධ කම්පන කියලා කම්පන කියලා කියන්නේ ඇති වෙන චලන මාත්‍රය. ඒ මාත්‍රයක් එනකොට ඔය මාත්‍රිය අපිට වැටහෙන්නේ හිතවිලි ධාරා ගන්නාවක් යන්න ඕන. ඔන්නේ පළවෙනි මාත්‍රයක් එනකොට ඔය මාත්‍රිය නිසා ඇතිවෙනා වූ වස්තු රූපය කියලා එකක් තියෙනවා හිතවිලි හට ගන්නවා. හිත හා සම්බන්ධ ස්පර්ශයන් දෙන වස්තු රූපය කියන එක. අන්නේ වස්තු රූපය කම්පා කරලා ඒක වද්දවනවා එක්තරා පහළ ප්‍රසාද රූපය. දැන් ඔය දෙවි සෝත ප්‍රසාදී. හන්ටාව. අන්නේ එක පහළක් වදිනකොට අර වස්තු රූපයේ 1000ක් වතාවක් කම්පා වේ. ඒක කම්පන නියමයක්. වස්තු රූපයේ කම්පන නියමයක්. 1000ක් වතාවක් කම්පා වෙලා කැළඹෙනවා. මනෝ ద్వාරයේ තුල තිබිලා තියෙන ස්ථානේ ඒක. ඒ කැළඹෙන ගානට මනෝ ලෝකයේ තුල කම්පන වාර 1000ක් ක්‍රියාත්මක වෙනවා. අර 1000ක් කම්පන. මෙන්න මේක තමයි මනසට දැනෙන්න පටන් ගන්නවා. මනස විතකන් ඉන්නේ අතීතයේ ගත ගතිය අරමුණු කරගෙන. ඕක අතීත භවයේ අංග කරගෙන තියෙන නිසා කියනවා අතීත භව අංග. එතන මේ කම්පණය එනකන් ආවොත් භුක්ති විඳ බලාගෙන එතෙක් අතීත අරමුණ අල්ලගෙන ඉන්නේ. මනසේ සෑම සත්‍යයකම හැටි. අන්න කම්පන වාරයක් එනකොට කම්පන වාර භුක්තියට මනස යොමු කරන්න ඉස්සෙල්ලා. හිතේ අතීත භවයට අංග කරගෙන නිසා එක කම්පන වාරයක් යනකම් ඒකෙද ගෙවිලා ගියා. ඒකෙනික අතීත බව. ඊට පස්සේ යන් ඒකෙද දැනෙනවා. යම්පිරි අරමුණක් ආපු බව. අරමුණ යොමු කරන්නේ ඒ මනසින් වෙන් කර ගන්නවා. කිවිච්ච අරමුණින් මනස අවධානය ගන්නවා. අර ඉන්ද්‍රිය පහේ ක්‍රියාකාරීත්වය යොමු කරා. යොමු කරන්නේ ලැහැත් වෙනකොටම තව චිත්තක්ෂණයක් ගෙවිලා යනවා. ඒනික බවාංග චලන ගිය. ඒකේ යොමු කරනකොට තව එකක් ගෙවිලා ගියා. ඕකට කියනවා බවාංග උපත්තියද. දැන් චිත්තක්ෂණ තුනක් අරමුණු කරගන්න හම්බුන්නේ අරමුණු කරන්නේ ඉතලා අතීත බවාංග බවාංග චලන බවාංග උපත්තියද කියලා ගෙවිලා ගියා. ඊට පස්සේ ආවර්ජනා කරනවා මනසින් පංචද්වාරයට යොමු කරලා. කොහෙන්ද මේකේ මොන ద్వාරයේ? ඒ යොමු කරනදී තව චිත්තක්ෂණයක් ගෙවිලා ගියා. චිත්තක්ෂණේ කායේ කම්පන එකක් ගෙවිලා ගියා. ඒකට කියනවා පංචද්වාර ආවජ්ජය. ඊට පස්සේ දැනගන්නවා මේ ඇහෙන් ආයේ මේ කනෙන් ආයේ මේ නාසයෙන් ආයේ මේ රූපයක් මේ ශබ්දයක් මේ ගන්ධයක් මේ රසයක් ආදී මේ ස්පර්ශයක් කියලා. මේ පහෙන් ආපිය දැනගන්න. අන්න ඒකෙන් චක්කු විඥාන, ශෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ විපාක විඥානය හඳුනා ගන්නවා. අන්න ඒකෙන් පංචද්වාර ආවජ්ජය මෙතන ආවනම් ශබ්දයක් මුල් කරගෙන ආයේ ශෝත විඥානික සත්‍චිත්තක්ෂණයක් කාලයක් ගන්න. අතීත භවංග භවාමිතලන භවංග උපච්ඡේද පංචාද්වාරා වජ්ජන සෝත විඤ්ඤා. ඊට පස්සේ ආපු අරමුණ පිළිගන්නවා. ශබ්ද මාත්‍රිය. ඉෂ්ඨ හෝ අනිත්‍ය ආපු හැටි. අන්න ඒකට කියනවා සම්පටිච්ඡන කියලා. ඒක ඉෂ්ඨ එකක්ද අනිත්‍ය එකක්ද කියලා තෝරන්න. පිළිගත් එක තීරණය කරගන්නවා ආපු හැටි. ඊළඟ චිත්තස්සේ නිකේලන ඒක කියනවා සම්තීර්ණ කියලා. ඊට පස්සේ ලැබිච්ච දේට අනුකූලව තමා ඉදිරි මෙහෙයි මේ මානසිකත්වයේ ගොඩනගන්නේ මොන ක්‍රමෙන්ද කියලා. ක්‍රියාත්මක කරන චිත්ත ස්වභාවයක් ඊළඟ මේ ඊළඟ හිතින් මතු කරනවා. ඒකට කියනවා වෝත්තපන කියලා. ඊට පස්සේ ලැබිච්ච දේට අනුකූලව ජවන හතක් කියලා ගමන් කරනවා. ඒ පසුපස හඹා යනවා. ලැබුණ ආස්වාදයේ දක්වන ප්‍රතිචාරය. අන්‍යව තමයි සංඛාර බවටපත් වෙන්නේ. ජව කියන වචනයෙන් පෙන්නන්නේ ජවයේ හෙවත් ඒ තුළ යන්නා වූ දිවෙන ස්වභාවය. ගත අරමුණට අනුකූලව භුක්තිින්දකින් දිවෙන මානසිකත්වයේ තමයි ජවකින්. ඊට අනුකූලව යවන චිත්තක්ෂණ හතක් අර කම්පන වල හතක් තව යනවා. ඒක තමයි ජවන හතක් කියන්නේ. ඊට පස්සේ එතන ගියාට පස්සේ ඒකම ඇසුරු කරගෙන ඉතුරු චිත්තක්ෂණ 10 සම්පූර්ණ එක යනවා. ඒක සදාලම්බ. එන ඒ බවටම අංග වෙලා. ඒ ලබාගත අරමුණේ ස්වභාවයෙන්ම හිත තියාගෙන. ඒතුළු මන හරි තියෙනවා භවාංග කියන්නේ. මේ චිත්තක්ෂණ 17 වාරිය වුණාට පස්සේ කම්පන වාර 17 ඉවරයි. එහෙනම් නැවතත් චිත්තක්ෂණයක් හට ගන්න ආයි සරයක්ක් වදින්න ඕනේ ආයි අරමුණක් ඉන්න ඕනේ. අතීත භවාංග භවාංග විචලන භවාංග උපච්ඡේද පංචාද්දාලා වජ්ජන සෝත විඥාන සම්පටිච්ඡේන සම්තිරණ වෝත්තපණ කියලා අටක් ගියා. ජවන හතක් ගියා 8යි 7යි 15යි. සදාරම්මයි කියයි අරමුණ හොඳ බලවත් තිබුණා. ඒක මුල් කරේ තවත් ඒක වැතුරු කරේ තව ජීවිත චිත්තක්ෂණ දෙකක් සදාරම්ම දෙක 17යි. නෝගරින අතිමහන්තාරාමයි චිත්ත විද්‍යාව කියන්නේ. ඒ தත්ත්වයට ආවෙන බවාග කියලා දෙකක් ගියොත් මහන්තාරාමයි චිත්ත විද්‍යාව කියන්නේ. ওই ක්‍රමෙදි චිත්ත විද්‍යාවන ක්‍රමයක් තියෙනවා. මේක අති සූක්ෂම ක්‍රමයක් මේ හිත පිළිබඳව දිවින උපරිම ඥානෙ. උපරිම ඥානෙ දකින්න යතහ භෝජන ගෝචරින ක්‍රමයක් මේක මේ දෙල්ලමක් නෙවෙයි. මිනිහෙකුට හිතලා තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි. අර මේ හික්මන් පොයින්ට් උඩට යටිද මැද හිත කිව්වා වගේ ඒක එකක් එහෙම නෙවෙයි මේ. ලෝකේ පඬිතු උනාට හරියන්නේ නැහැ. මේක අති සූක්ෂම. මේක ගැඹුර බලන්න බලන්න තමයි බුද්ධ ඥානෙ තිබෙන ගැඹීරත්වය පේන්නේ. බුද්ධ ඥානෙ කොයිතරම් සූක්ෂමද? ඒක විග්‍රහ කරන ශ්‍රාවක ඥානය. ඒ බුද්ධ ඥානෙ දෙවෙනියට මිසක් සාමාන්‍ය ලෝකයාට දරන්න පුළුවන් හැකියාවක් තියෙන තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන එකක් නෙමෙයි කියලා දකි. බුද්ධ ඥානෙ ශ්‍රේෂ්ඨත්වයේ ශ්‍රාවක ඥානෙ ශ්‍රේෂ්ඨත්වයේ දකින්නේ ඔය ප්‍රමේයයි. අන්නේ එතකොට දකින්න මේ හා සමාන ඥානයක් කිසිම අවස්ථාවක ලෞකික මනසෙක නිපදවන්න බැහැ. මේ ලෝකෝත්තර වන අති නිදහස් වූ පූර්ණ ප්‍රබෝධමත් චිත්තයක දැනීම් ස්වභාවය මේ තරම් ගැඹුරුයි නේද කියලා. බුද්ධ ප්‍රහාදී ධර්ම ප්‍රහාදී සංඝ ප්‍රහාදී කියලා. නුවණට ගෝචර වෙච්ච ධර්මත මේක ගැඹුරු බවට එනවා. ඒ ගැඹුර වැටහිච්ච කෙනෙක් කිසිම දවසක ලෞකික පඬිතේ කියන කතාවක් කෘත්‍රිමකට ගණන් ගන්නේ නැහැ. මොන ඥානයකින්ද කතා කරන්නේ? ඒ ලෝකෝත්තර ඥානිය උපරිමයටපත් වෙච්ච උන්වහන්සේගේ ඥාන ශක්තිය සීමා කරන්න බැරි බව දැනගන්නවා. මෙන්න මේ විදිහට බුදුන් කෙරෙහි අචින්තය බව, ධර්මයේ අචින්තය බව, සංඝ ගුණෙහි තියෙන අචින්තය බව දැනගන්නවා. මෙතන හිතලා නිම කරන්න බැරි අප්‍රමාණ ගුණ තියෙනවා. අප්‍රමාණ ඥාන ශක්තිය. අප්‍රමාණ දැනීම. එවන් සූක්ෂම මහා ඥානයක් ඇති කරන උත්තර මාර්ගයක් බුද්ධ ඥානයේ සහිත මේ ශාසනය කියන්නේ කියලා. ශාසනය කිරී පැහැදිලිව ඇති වෙනවා. මේක මේ උඩු හිත යටි හිත මැදි හිත කියලා මේ විදිහ වෙන් කරන්න පුළුවන් ගොඩේටි ක්‍රමයක් නෙමෙයි ඊට වඩා හරි ගැඹුරු. නමුත් මේ න්‍යාය ධර්මයේ කඩවිලා නැහැ කොතරකෝ. මේ ඊටාම් සූක්ෂම දැන් මෙහෙම ප්‍රමාණිකූල විග්‍රහ කරලා තියෙන හැම එකක්. හිතක ස්වභාවය, අවදි හිතක ස්වභාවය, මාධ්‍යම හිතක ස්වභාවය, නිදි හිතක ස්වභාවය, තීනදි කියලාගේ හිතක ස්වභාවය පවා. මේ අනුව මෙදී කොහොම නිර්ණය වෙලා තියෙනවා. මහාන්තාරාම අතිමහාන්තාරාම චිත්ත විදි, මහාන්තාරාම චිත්ත විදි, පරිත්තාරාම චිත්ත විදි, අතිපරිත්තාරාම චිත්ත විදි ආදී වශයෙන් මේක විග්‍රහ වෙනවා. ඉතින් මේකෙන් තේරුම් ගන්න මේක අපි දැනගන්න නිවන් දකින්න විතර දුර යන්න අවශ්‍ය නැහැ. මේ සාධනීය තියෙන ගැඹුරු ධර්මයේ තියෙන ගැඹුරු බුද්ධ ඥානීය තියෙන ගැඹීරත්වයේ මේ වගේ තියෙන අසීමිත ගුණ පිළිබඳව ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙන්න කියන දේවල් බොරුව නෙමෙයි සම්පූර්ණ ඇත්ත. නමුත් දැනගන්නවා මේ මෙබඳු උත්තරයන් වහන්සේ නමක් කියන දෙයක් පිළිබඳ අපි මොන තර්ක කරන්නද? උන්වහන්සේ කොච්චර සත්‍ය දැකලා කොච්චර සූක්ෂම දැකලාද මේ ලෝකෙට යම කියා දීලා තියෙන්නේ කියලා. ධර්මයේදී විශාල කරුක්තියක් විශ්වාසයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට හිතන්න දෙයක් නැහැ කියන්නේ. ඒ කියන්නේ සැක හිතන්න දෙයක් නැහැ කියන්නේ. මේ දහම් විශ්වාසය ඇති වෙනවා. ඒක බොරුවකුත් නෙමෙයි. ඒක බොරු කරන්න පුළුවන් හැමදෙකුත් නෑ. අන්න ඒ තරම් වටිනා දෙයක් මේ බුදුදහම කියන්නේ කියලා තේරුම් ගන්න. ඒ තරම් අති ගැඹුරු. කෙනෙකුට හදලා වතර දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර අය අභිධර්මයේ පස්සේ හාවුදුරු හදපු එක. එහෙනම් මේ හාවුදුරන්ට සර්වඥයන් වහන්සේ කියලා වඳිද්දවලු. මොකද හේතුව මේ තරම් සූක්ෂම ප්‍රමාණිකුලව හදපු එක හදපු උත්තරයන් නිසා. එන අපිට හිතා ගන්න පුළුවන් මොන මොර්තරකමද? හාවුදුරු කියන්නේ කොහොමද? ওই තරම් සූක්ෂම හිතගෙන ගියා. සමහරු යා හදන්න පුළුවන් අපුදු මෙයා. ඉතින් යථාර්ථය දැක්ක නැති නිසා ඔහොම තීරණ වලට බහිමු. හරියට ධර්මයේ අභිධර්මයක විතර හොයාගෙන මාර්ගණය කරගෙන ගියා නම් එහි ගැඹුර බහින්න තරමට පේනවා. එහි සියුම් බව ඒ තරමට පේනවා. බුද්ධ ඥානීය දින ගැඹීරත්වය ඒ තරමට දකින්න. අන්න ඒකයි හේතුව. චිත්ත වීදි පිළන් මේ වචින් දහම් දැනුම ලබාගෙන චිත්ත සතුට වෙන්න හොඳයි. ඒ පිළන් ඥානීය දිනවනම් අවිධර්මයේ පිළිවන් ඥානීය ලබා ගැනීම කියන එක විශේෂ නෝන. එහෙමයි ඒකේ රසාස්වාදයක් උපින්දේ. සියුම් গুপ্ত බව ඒ වගේ කිසිම සියුම් සත්‍යතාවේ දැකලා සතුට වෙන්න පුළුවන්. හැබැයි ඒක දෙල්ලම වැඩක් නෙමෙයි. අති සියුම් නුවණකට ගෝචර වෙන හරියක් නිසා මේක සියල්ලන්ටම අවිධර්ම රස විඳින්න බෑ. හිත පිළිවන් සූක්ෂමත්වයේ පිළිවන් වටහා ගන්න බෑ. ඔච්චර දුර යන්න ඕනේ නෑ නිවන් දකින්න. අපි මේ ආශාවෙන් අල්ලා ගන්න හදන මොන හරියක් ඇති දේවල් ටික තේරුම් ගන්න හැකියාව තියෙනවා හොඳටම ඇති නිවන් අවබෝධ කරගන්න. ඒ ටික කරගන්නේ විචර ගැඹුරට වැහලා හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඉතින් මේවා මෙහෙම දේශනා කරන්න නිකන් හේතු නැතුව නෙමෙයි. ඔය මහා පඬිතුරු හිත ගැන අපි තමයි දන්නේ අපිට වඩා දන්නේ කෙනෙක්වත් නැහැ කියලා මෙහෙම පඬිතුරුන් කියන මෝඩියෝ හිටියා ඒකාලේ. පඬිත මෝඩිය. අන්නේ ඒ මිනිස්සුන්ට වෙන මෝඩ මාන්නේ බිරි අර මුලා මාන්නේ බිරින්නේ. හිත පිළිබඳව උබලා මොකද දන්නේ මෙන්න හිතේ ඇති කියලා. ඔය විග්‍රහය දෙන්නේ. ඉතින් ඒ නිසා හිත පිළිබඳව ගැඹුරු පැත්ත විදිහට තේරුම් ගන්න ඕනේ. මේ චිත්ත වීති චිත්තක්ෂණ පිළිබඳව ඉතින් මෙවා අපි සූක්ෂම දැන් නිවන් දකින්න ඇත්තට ගැඹුරට යන්න අවශ්‍ය නැති මේකයි. කැමැතිසිය පවත් ගන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ අපි ආශා කරන වස්තු අතරේ නැහැ. ඒක කැමැතිය පවත් ගන්න බැරි න්‍යාය ධර්මයේ මෙන්න මේකයි හටගෙන විපරණාමයට පත්විලා වෙනසිලා යනවා කැමැති වුණා තකමැති වුණා. ඒක නවත් ගන්න පුළුවන් සමිතියක ලෝකේ පහළ වෙලත් නැහැ පහළ වෙන්න හේතුත් නැහැ. ඒ විදිහ දැනගත්ත හැටි සාමාන්‍ය මනසල හොඳටම තේරුම් ගත්තා. ඊළඟ එහෙම දෙයක් තුළ අසහානිය ගොඩනගලා ඉඳන් දුක් වේදලා විඳලා ඒක ගොඩනගාගෙන ආස්වාදයේ පස්සේ ගියත් ලැබිච්ච ආස්වාදී පූර්ණත්වයකුත් නැහැ. අසු මාත්‍යාවක් පූර්ණ වෙන්නේ නැහැ තව තවත් අසහානිය වැඩි කරනවා මිස. අසහනකාරී ප්‍රවත්වාක් හදලා ඉඳන් ඒකට මිහිවලා අනන්ත දුක් විඳවනවා මිස කවදාවත් දැනසුමක් මෙච්චර කාලෙ ලැබිලා නැහැ. එහෙනම් තවදුරටත් අපි මනස ඔච්චරයි. අසහානිය දුක් කියනවා මිස දැනසුමක් කවදාවත් හම්බෙන්නේ නැහැ. මෙන්න මේක නිසා දුකයි කියන එක දැක්කම කියනවා වෙන කොහරි දැක් ගන්න පුළුවන්. ඕක දැක්කම අනිත්‍යව දුකව අහාරත්යෙන් ඉස්ස සම්පූර්ණ වෙච්ච දෙයක් නිසා ලෝක කියන්නේ වෙන එකක් නෙමෙයි කියලා දැනගත්තා නම් ලෝකෙට වැදින යම් කිසි ඡන්දවැයක් ඇති නැහැ කිමිදලා ගියාම ලෝකෙ දුකින් නිදහස් ගමන ඉවරයි. මෙන්න මේකයි යථාර්ථය. සුංගෝටි කරගන්න මෙච්චර ගැඹුරට පහින්න දෙයක් නැහැ. ඔය පොඩේ හොරා ගන්න හොඳටම පුළුවන්. ඒකයි ශ්‍රාවක ඥානෙ ඇති ඒ මට්ටමට නිවන් අවබෝධ කරලා සසල දෙකෙන් මිදෙන්නේ. මේ විදිහට ඒක නේද?